දැන් අපි ලෝභ දෝෂ මොහ භාවනාවයි කරන්නේ. ඔයගලන්ට පේනවා මේ මනාපික වූ අරමුණ නිසා ලෝභය ඇති වෙනවා. නොමනාප අරමුණ නිසා දේශය ඇති වෙනවා. මනාපත් නොමනාපත් නොවන අරමුණ නිසා මෝහය ඇති වෙනවා. එතකොට අපි මේ පළවෙනි පාර බැලුවොත් ඒ මනාපික වූ අරමුණ සුඛ වේදනීය වූ ස්පර්ශය සුඛ වේදනාව සෝමනස්ස පවිචාරය රාගය ඇති වෙනවා. කාම විතක්ක තමන් රාගයෙන් දැවෙනවා. උත්පාද සංකත ලක්කණය හට ගැනීම නම් වූ සංස්කාර ස්වභාවය විපරිණාම දුක්ඛතාව. කොහොමද අපි මේක තේරුම් ගන්න? මේක තේරුම් ගන්න නම් ඕගොල්ලෝ බලන්න ඕනේ අර මනෝමය කායෙන් ඉන්න අවස්ථාව. එතකොට මේ මනෝමය කායෙන් ඉන්නකොට අපි කිව්වා ඔය මේ අපාය යන කට්ටියම ඒගොල්ලෝ ගිහිල්ලා ප්‍රේත මේ තිරිසන් ලෝකෙට යන කට්ටියත් ගිහිල්ලා අපි මේ කතා කරන්නේ මේ මනුස්ස ලෝකෙට එන්න බලාගෙන ඉන්න අය. එතකොට එයාට පේනවා තනින් තන සැරිසරනකොට මේ කාන්තාවක් සහ පුරුෂයෙක් තමන්ගේ උපන් ඇඳුම් වලින් හැසිරෙනවා කියලා පේනවා. එතකොට ඒක තමයි එයාට මනාපික වරමුණ උනේ. ඒක සුඛ වේදනීය ස්පර්ශයක්. සුඛ වේදනාව. ඒක සෝමනස්ස පවිචාරයක් වෙනවා. ඇතින්ට කැමැත්තෙන් තමයි යන්නේ. එයාට රාගය ඇති වෙනවා. කාම විතක්කේ අර දෙන්න කරන ක්‍රියාවලිය තමන්ටත් කරන්න ඕනේ වෙනවා. තමන් රාගයෙන් දැවෙනවා. අර පුරුෂයා කාන්තාවගේ ශරීරයෙන් අයින් වෙච්ච ගමන් එයා ගිහිල්ලා ඒ කාන්තාවගේ ශරීරය බදා ගන්නවා. උත්පාද සංකත ලක්කණි හට ගැනීම නම් වූ සංස්කාර ස්වභාවය. කියන්නේ මල මුත්‍රා අසුචිකානෝක විඥානේ බැස ගන්නට සැලසූ. දැන් බලන්න මොකද්ද මෙතන උනේ කියලා. ඕගොල්ලෝ දන්න ඔය මේ බ්ලූ ෆිල්ම්ස් කියන්නේ නරක චිත්‍රපට. ඌව බැලුවාම පොලිසිය අල්ලගත්තාම එයාවල්ල හිරේ දානවා. ඉතින් මේ වෙලාවේ නම් මේ පොලිසිය අල්ල හිරේ දැම්මනේ මේ තමන්ම හිරේට ගියා කියන එකයි. මාස 10ක් හිරේ නේද? මාස 10ක් නම් තව කමක් නැහැ. ඔකට හොඳ ගාතාවක් තියෙනවා. සතං චේව සහස්සානං කප්පං සංසාරෙස්සති. අපි කල්ප 100000 ගණන් සංසාරේ සැරිසරනවා. අතවාපි තතෝ බීයා ගබ්බා ගබ්බං ගමිස්සති. ඒකෙන් වැඩි කාලයක් අපි ගිහින් තියෙන්නේ ගර්භාෂයේ කියන එකට. ඉතින් මට කියන්න පුළුවන් මහා කප්ප 34කට බැලුවාම ඒක අම්මා කෙනෙක්ගේ බඩට ගිහින් තියෙනවා මම ගණන් කරන්න බැරි තරම් කාලයක්. ඒතර තව අම්මලා කී දෙනෙක්ද නේද? කල්ප 100000 ගණනක් වෙනකොට ඔයගලන්ට පේන අනන්තයයි. එහෙමනම් අනන්තය වැඩි කරන්න මාස 10යි. ආපහු උත්තරේ අනන්තයි. එච්චර කාලයක් අපි ගිහින් තියෙන්නේ ගර්භාෂයේ කියන එක. බැල්ලියගේ බඩකට, කාන්තාවගේ බඩකට ආදී වශයෙන් ගිහින් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඉතින් සත්ත්ව ලෝකෙට ගියාම නම් ඒ අම්මවයි පැටියවයි දෙන්නාම අනිත් සත්තු කනවා. ආපහු ඉතින් ඒ සත්ත්ව ලෝකෙට යනවා කියන එක තියෙනවා. එතකොට ඕකේ ওই ගාතාවේ ඉතුරු පද දෙකත් හරිය ලස්සනයි. අනුපාදාය බුද්ධ වචන තථාගතයන් වහන්සේගේ බුදු වදන් ගන්නේ නැතුව සංකාරෝ අත්තතු උපාදාය මේ සංස්කාරයන් අත්තා කියලා අරගෙන තමාගේ කියලා අරගෙන දුක්ඛසන්තං කරිස්සන්ති දුක්ඛේ අවසන් කර ගන්නවා කියන එක තාන මේ තන්න විජ්ජති විද්‍යාමාන වෙන්නේ නැහැයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න අර කාන්තාවක් සහ පුරුෂයෙක් නම් හිටියේ ඒ කාන්තාවගේ ශරීරය ගිහිල්ලා බදාගත්තා කියන්නේ මොකද්ද? කාමයේ වර්ධවා හැසිරීම. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න එකම කිසිම අම්මා කෙනෙක් බෝඩ් එකක් ගැහුවේ නැහැ. මම මේ මව් කුසල ඇස්ති කරගෙන ඉන්නේ මෙන්න මේ අහවල් තැනින් මේ ගිය මේ පුතාටයි මේ දුවටයි කියලා. ඒතර වෙනා උගලන්ට පේනවා අපි මේ නොදීපු දෙයක් තමයි ගත්තේ නේද? අදත්තා දානි. ඕගොල්ලෝ කරපු ලොකු මොහරකම්. දැන් බුදුහාමුදුරුව පෙන්වන බුදුවදන් ගන්නේ නැතුව ඔය වාගේ කාමයේ වර්ධව හැසිරීම අදත්තා දානේ වාගේ සංස්කාරයන් අත්තා කියලා අරගෙන දුක්ඛය අවසන් කරගන්නවා කියන එක විද්‍යාමාන වෙන්නේ නැහැ කියන එක. එතකොට දැන් ඔය එහෙමනම් අපි මේ ලෝකේ හැමෝම ඔයගලන්ට පේනවා අපි එකපාරක් හරි කාමිය වරද හැසිරලා තියෙනවා. අර මව කුසට යන අවස්ථාව. ඒ විතරක් නෙමෙයි අදත්තා දානිය කරලා තියෙනවා. ඕක එක භවයකදී කරන්නේ තිය කෙනෙක් ඉන්නවා. දැන් ඕක හැම ලෝකෙටම සාධාරණයි. සුද්ධාවාස වලට විතරයි සාධාරණ වෙන්නේ නැත්තේ. ඒ සුද්ධාවාසය කියන එක අපිට උරුමයි. ඒක උරුම වෙන්නේ තථාගතයන් වහන්සේගෙන්. අනිත් තැන්වල ඒ හොරකම තියෙනවා. ඒක පුද්ගලික ඉන්නවා. ඒක භවයකදී හොරකම කරන්නේ. බෝසතාණන් වහන්සේ. ඕගොල්ලෝ දන්නවා අර සුදු ඇත් පැටියෙක් අර මහා මායා දේවිකේ වටේ ගැරුණා කියලා කතාව. රහතන් වහන්සේගේ ඕකේ තව කතාවක් තියෙනවා කියලා. ඒක සූත්‍ර පිටකේ නෑ. ඒ බෝසතාණන් වහන්සේ ඇවිල්ලා අවසර ගන්නවා අම්මගෙන්. මම මෙහෙම එනවා මාව පිළිගන්නවද කියලා. එතකොට ඒ පුද්ගලයා ඒ අවසරය අරගෙන ආවා. ඉතින් අපි හැමෝම හොරකම තමයි අපි ගල්ලා තියෙන්නේ. එතකොට දුක්ඛය අවසන් වෙන්නේ නැහැ මේ විදිහට මේ මාර්ගයෙන්. ඉතින් උතෙන්ට යනවා කියන එකත් ලේසි වෙන්නේ නැහැ. දැන් මේ ශරීරයට ඇතුල් වෙන්න මම අවුරුදු 7ක් බලාගෙන හිටියා. මමත් දැක්කෝ ඒ සීන් එක. දැකලා මම යනකොට ඒක දේව මාතාව මගෙන් අහනවා ගන්නේ නැද්ද? ගන්නේ නැත්තම් මෙතෙන්ට තව එක්කෙනෙක් ඉන්නවා කියලා. එතනක් තියෙනවා කම්පිටිෂන් එක නේද? ওই නියුන් වෙන්නේ දෙන්නේ රින්ග ගන්න. ඇමරිකාවේ මනම් 7-8 දෙනා රින්ග ගත්ත අවස්ථාවක් තියෙනවා. එතකොට ඔන්නෝ වගේ සංස්කාරයන් මේ අත්තා කියලා අරගෙන අපිට මේ කෙලවරක් කරගන්න බෑ. මේ දුක්ඛය කියන එක. එතකොට ඕනම කෙනෙකුට ඕනම කෙනෙක්ගේ බඩකට රින්ග ගන්න බෑ. ඒවත් නීති රීති තියෙනවා. ඉතින් අපි ඒක තමයි මේ පෙන්වන්නේ. අර දෙන්න එකට ඉන්න මනාපිකෝ අරමුණක සුඛ වේදෙනිය ස්පර්ශයක් සුඛ වේදනාව සෝමනස්ස පවිචාරය තමන් කැමැත්තෙන් ඉදින්ට ගි රාගයේ ඇති වුණ කාම විතක්කය අර දෙන්න කරන ක්‍රියාවලිය තමන්ටත් කරන්න ඕන තමන් රාගයෙන් දැවුණා අර පුරුෂයා අයින් වෙච්ච ගමන් ගිහිල්ලා ඒ කාන්තාවගේ ශරීරය බදාගත්තා. ඒක මේ කාන්තාවත් කරන පුරුෂයාත් කරන. පුරුෂයා කාන්තාව ගැන හිතලා යෝග කරන්නේ කාන්තාවගේ ශරීරය බදාගන්නේ. කාන්තාව පුරුෂයා ගැන හිතලා කාන්තාවගේ ශරීරයෙන් බදා ගන්නවා කියන එක තියෙනවා. ඉතින් එතන ඉඳන් අපිට තියෙන්නේ මොකද්ද? විපරිණාම දුක්ඛතාවය කියන එක. ඇයි එහෙම කියන්නේ? අපි හරියට වලාකුලක් වගේ. මේ වලාකුලක් ඇති වෙන්නේ ওই දූවිලි අංශුවක් වටා ජල වාෂ්ප එකතු වෙනවා. ඊට පස්සේ තව තව දූවිල්ලයි ජල වාෂ්පයි එකතු වෙලා බර වැඩි වෙලා කඩාගෙන වැටෙනවා කියන එක තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි මව කුසට ගිහිල්ලා සුක්‍රාණු අල්ලගත්තා. ඊට පස්සේ ඒක මෝරලා ඉතින් බර වැඩි වෙලා කඩාගෙන වැටෙනවා වගේ අපි මෝරලා මෙරලා වැටෙනවා කියන එක තියෙනවා. එහෙමනම් අපි විපරිණාමයටපත් උනේ ඉපදුනාට පස්සේ නෙමෙයි. අර මව කුසට ගිය අවස්ථාවේ ඉඳන් තමයි විපරිණාමය තියෙන්නේ. දැන් ඉතින් ওই පාරේ ගියේ කෙන දැන් යනවා දෙවිනි පාරේ දේශපාරේ නොමනාප අරමුණක්. ආහන්න දෙයක් නැහැ නේද? මව කුස කියලා කියන්නේ අවුවවත් නැති තැනක් නේද? මල මුත්‍රා අසුචි කානවා. ඒකෙන් දුක්ඛ වේදෙනිය ස්පර්ශයක් දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. දෝමනස්ස පවිචාරය. දැන් ඉස්සෙල්ලා තිබුණේ සෝමනස්ස පවිචාරයක්. දැන් ඉතින් මෙයාට කොහෙවත් යන්න බෑ නේ. අම්මා යන තැන්වල තමයි යන්න තියෙන්නේ. හිතන්නකෝ බලන්න ඔය කරුවල කාමරයක උගලම දාලා තියෙනවා. දවසයි දෙකයි සුමානියයි මාස 10ක් හිටියයි කියන්නේ පොඩි නෑ නේද? එතනින් ඇති වෙනවා දේශය. මේ දේශය ඇවිතීම ගැන පැහැදිලි කරනවා නම් ඔය ලංකාවේ එක පුද්ගලෙක් අවසාන කාලේ හොඳට භාවනා කළා. එයාට මේක අවසන් කරගන්නයි ඕනෙලා තිබුණේ. නමුත් අවසන් කරගන්න බැරි වුණා. ඒ පාර එයා ගිහිල්ලා උපන්න මේ ගම්පලාත කෑත පළාත. මොකද දැන් කොළඹ බෞද්ධයෝ නැහෙනි අඩුයිනි 130ක් කියලා කියනවනේ. ඉතින් ඒ ඈත ගෙදර අම්මා පන්සල් යනවා නම් එයාට හරි සන්තෝෂයි. ඔය අම්මා යනවනේ පාටි දාන තැන්වල මත්පැන් බොන තැන්වලට. එතකොට මෙයාට හිතෙනවා මට ඉන්න බෑයි කියලා. එයා බිව්වේ නැතුණ තාත්තා බොන්න නිසා හරි යනවනේ. එයාට හිතෙනවා මට ඉන්න බෑයි කියලා. ඉතින් එයාට එහෙම යන්න පුළුවන් කම කියන එක තියෙනවා. එයා ගියොත් අර දරුවා ඉපදෙන්නේ නැහැ. එතකොට ඔය බෞද්ධ සංස්කෘතියේ තියෙනවනේ මේ ප්‍රෙග්නන්ට් වුණාම පන්සල් එහෙම යන්නේ කියලා නේ. ඒවයි වටිනාකම් තියෙනවා. අර හොඳ මිනිස්සෙක් නම් ඉතින් ඉඳ හිතනවා කියන එක තියෙනවා. එතකොට ওই දවස් හතේ දානෙත් වැදගත්කමක් තියෙනවා. ওই දවස් හතක් වෙනකොට හුඟ දෙනෙක් පැනික් මව කුසට රිංග ගන්නවා. ඉතින් අර දානෙට සහභාගී වෙලා යන අයත් තියෙනවා. තුන් මාසේ දානෙත් වැදගත්කමක් තියෙනවා. තුන් මාසයක් විතර එනකන් ওই මනුමේ කායෙන් යන්න එන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ හැබැයි පිළක් අය නම් ඉතින් බයයි. Taman ගියොත් එහෙම කවුරු හරි මේක ගණීවි කියලා. ඉතින් පිළක් අවස්ථාවන් තියෙන ওই සතර වරන් දෙවිවරු එහෙම උදව් උපකාර කරනවා. ඔයා ගිහිල්ලා ඉන්න අපි මෙතන බලා ගන්නම් කියලා. එයා ඒ දන්නවනම් එහෙම උදව් උපකාර කරන අවස්ථාවන් තියෙනවා. එතකොට මාස 5ක් විතර වුණාට පස්සේ ඉතින් දැන් අමාරුයි. අර මෝරලා ආවට පස්සේ එයාට ඉතින් ඔය එහෙම යන්න පුළුවන්කම කියන එක නෑ. ඒතකොට ඉතින් අර අම්මා නරක තැන් වලට යනවනම් දේශේ එහෙම ඇති වෙනවා. ව්‍යාපාද විතක්කේ. දැන් එයා දේශයෙන් දැවෙනවා. තිටස්ස අඤ්‍ය තත්තං සංකත ලක්කණං තිබිච්ච දේ වෙනස් වුණා කියන සංස්කාර ස්වභාවය. දැන් බලන්න විපරිණාමය නිසා තිබිච්ච දේ වෙනස් වුණා කියන එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න මනෝමය කායකින් ඉන්න එක්කෙනාට ඕන තැනක යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට උනත් යන්න පුළුවන්. දැන් ඉතින් එයාට කොහෙවත් යන්න පුළුවන්ද? බෑ නේද? අර අම්මා යන තැන තමයි යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතින් ගමන්ට කොහෙවත් යන්න බැරි නා නිකන් තමන්ට තියෙන තිබිච්ච දේ වෙනස් වුණා කියලා චලනයක් කරන්න බෑ කියන එක. ඒකෙන් ඇති වෙන දුක්ඛ දුක්ඛතාවය කියන එක. පටන් ගන්නකොට දුකයි අවසන් වෙනකොට දුකයි. ප්‍රඥාවෙන් යුතුව බැලුවනම් අර ඉස්සෙල්ලා භාවනාවදීත් උගුල්ලෝ එහෙම දෙයක් දකින්න. බලන්න පළවෙනි පාරේ උත්තරේ මොකද්ද? දුක්ඛය. මේ දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය. එහෙනම් පටන් ගන්නකොට දුකයි අවසන් වෙනකොට දෝමනස්සය දුක්ඛ දුක්ඛතා. ඉතින් මේ දෙවෙනි පාරේ ආපු එකේ නම් එයාට මේ දේශය ඇති වෙන්න ඉස්සෙල්ලා එයාට තියෙන තීන මිද්ද ස්වභාවය කියන එක. චිත්තචෛසික දෙකම අකර්මණ්‍ය භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණාම අපි ප්‍රමාද වෙනවා. ඔය නිතිපක්කරණියේ පෙන්වන ප්‍රමාදය කියන්නේ මෝහයේ මූලයයි කියලා. දැන් ඔය දෙමාපියෝ කියන්නේ මේ ළමයා ප්‍රමාද වෙනවා කියලා. ඔය ගේම් ගගා TV බල බල ඉන්නවා. පාඩම් කරගන්න නැතු විභාග කරගන්න නැතු නේ. මොකක්ද එයාට උනේ? කාමයට යටත් වුණා නේ. එතකොට ඕක ඔය ප්‍රමාද වීම ගැන තවදුරටත් පැහැදිලි කරනවා. ධම්මපදයේ ගාථාවක් තියෙනවා. 292 වෙනි ගාථාව. උන්නලානම් පමත්තානම් තේසං වඩ්ඩති ආසවා කියලා. මේ ලෝකේ යම් කිසි දෙයක් කරන්න තියෙද්දී ඒ දේ කරන්නේ නැතුව පැහැර හරිනවා නම් එයාට ආශ්‍රයෝ වැඩෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා මේ පිටකෝපදේශේ 4 විභාගයේ පිටුව 125. ඒක පෙන්නනවා මොකටද මේක ආසන්න කාරණිය වෙන්නේ, මේ පදට්ටාණිය වෙන්නේ කියලා. ඒ ප්‍රමාද වෙනවා කියන එකේ මොකටද අපි එහෙම කරන්නේ? ඒ කුසල ධර්මයන් හැරපීමට. කුසල ධර්මයන් හරපන්නේ මොකටද? අකුසල ධර්මයන්ගේ සේවනයට. උදාහරණයකට ගන්නකෝ, ළඟ පන්සලකට දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බණ කියනවා කියලා ආරංචි වෙනවා. එතකොට ගෙදර ඉන්න නෝනා ඉඳන් කියනවා අපි අදවස පන්සල්ලෙන් බණ අහන්න කියලා. මේ දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බණ කියනවා කියලා. මහත්තයා ඉඳන් කියන ඔයාද ගිහින් ඉන්න මං අද ඉන්නම් කියලා. මොකද ටීවී එකේ ක්‍රිකට් මැච් එකක් යනවා. දැන් බලන්න පන්සලට ගියා නම් කුසල ධර්මයන් හම්බ වෙනවා. ඒ කුසල ධර්මයන් අතහරින්න මොකටද? අන්න අකුසල ධර්මයන්ගේ සේවනීය කියන එකට. අර බෝලයක් පස්සේ මිනිස්සු දුවන එක බලන්නනේ ඔය යන්නේ නේද? එතකොට අකුසල ධර්මයන්ගේ සේවනීය ආපව පදට්ටාණේ වෙන්නේ මොකටද? ක්ලේශ වස්තුන්ගේ සේවනීය කියන එකට. ඒ කියන්නේ අනිත් පැත්ත දිනුවා නම් ඊර්ෂ්‍යයි, තමන්ගේ පැත්ත දිනුවා නම් ලෝභයි කියන එක තියෙනවා. මේ විදිහට පෙන්නනවා මේව ප්‍රමාද වෙලා අපිට මේ තණ්හාවයි දිට්ඨියයි ඇති වෙනවා. තණ්හාව කාමාශ්‍රව භවාශ්‍රව වෙනවා. දිට්ඨිය දිට්ඨියාශ්‍රව අවිද්‍යාශ්‍රව වෙනවා කියලා පෙන්වා දෙනවා. මම මේ පෙන්වන්න හදන්නේ මේ දෙවෙනි පාරේ ආපු එක්කෙනා දැන් යනවා තුන්වෙනි පාරේ. මෝහ පාරේ. මනාප හෝ නොමනාප නොවන අරමුණ. මොනවාගේ අරමුණක්ද? මනාපත් නැති නොමනාපත් නැති අරමුණක් වෙන්නේ. දහිතන්න බලන්න ඕගොල්ලෝ පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒ පුටුව සපකුත් නැහැ, දුකකුත් නැහැ. ඕගොල්ලෝ ඔහේ වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් හිතන්න බලන්න, ඕගොල්ලෝ කිතුල් හකුරු ගන්න කැමති. හැබැයි ගෙදර තියෙන්නේ පොල් හකුරු. ඒතකොට කිතුල් හකුරු නෙමෙයි හින්දා කන්නේත් නැහැ. හකුරු හින්දා විස කරන්නේත් නැහැ. අන්න ඒ වාගේ අරමුණ. ඒකෙන් ඇති වෙන නුදු අදුක්කම සුකෝ වේදනීය වූ ස්පර්ශය. දුකේකුත් නැති, සුඛේකුත් නැති වේදනාගෙන දෙන ස්පර්ශය. ඒකෙන් ඇති වෙන අදුක්කම සුකෝ වේදනාව. දුකකුත් නැති, සුඛකුත් නැති වේදනාව. ඒකෙන් ඇති වෙන උපේක්ඛා පවිචාර. සාමාන්‍යයෙන් නම් උපේක්ඛාව හොඳයි, මේක අවිද්‍යාසහගතයි. ඒ කියන්නේ අර පුටුයි අවස්ථාවේදී පුටුයි ඉක්මවන්නේ නැහැ. සැප පුටුවක් දුන්නා නම් සැපයි කියලා යනවා. දුක පුටුවක් දුන්නා නම් එපා කියනවා. එතකොට මේ අවිද්‍යාව සහගතයකින් අපිට ඇති වෙන මුලාව කියන එක මෝහය. මෝහයෙන් ඇති වෙන විහිංසාවිතක්කේ. උඹ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මෝහයෙන් හිංසාව ඇති වෙන්නේ කියලා. මෝහ පාරේ තමයි හරියට හිංසාවල් තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න බලන්න ඕගලන්ට විභාගයක් කරන්න තියෙනවා. විභාග 11ට පටන් ගන්න. 9ට මහන්සිලා පාඩම් කරනවා මේ අන්තිම පැය දෙක හොඳට දා ගන්නවා කියලා. ඔතෙන්ට එනවා පාඩම් කරපු දරුවෙක්. එහෙම නැත්නම් පාඩම් කරන්නේ නැති කෙනෙක් එනවා. එයා ඇවිල්ලා ওই චිත්‍රපටියක් ගැන කතා කරනවා. ඒතකොට එයාගේ සම්ප්‍රප්පලාපේ නිසා තමන්ගේ පාඩම් කරගන්න බැරි වෙනවා. මේ පාරේ තමයි හරියට හිංසාවන් තියෙන්නේ. ඒකෙන් අපි මෝහයෙන් දැවෙනවා. මෝහජ පරිදාහය. ඒකෙන් ඇති වෙන වයසංකත ලක්ෂණය කියන එක. ගෙවි යෑම නම් වූ සංස්කාර ස්වභාවය. මේක හරි ලස්සනයි. දැන් බලන්න අපි ගුවර මනෝමය කායෙන් ඉන්නේ කියන හරියට වතුර ටැංකියක් වගේ කියලා නේද? ඉතින් මේකේ වතුර බහගෙන බහගෙන යනවනේ. ඉතින් ඕක බලාගෙන ඉන්න බැරුව අපි හිතමු කොහේ හරි මල මුත්‍රා සුචිකානෝග විඥානේ බැස ගන්න සලස්සන උත්පාද සංකත ලක්කනේ. දැන් මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛතාවය ජරාවටපත් වෙනවා. හොඳයි මං කොහෙවත් යන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම මේ වතුර ටැංකියේ තියෙන වතුර ටික ගෙවි ගෙවි යනවා. බැංකුවේ තියෙන සල්ලි ටික වැය වී යනවා. අලුතෙන් වතුරක් හම්බ වෙන්නේ, අලුතෙන් සල්ලියක් හම්බ වෙන්නේ. දැන් පේනවද? ඉපදුනොතින් ජරාවටපත් වෙලා ගෙවෙනවා. ඉපදෙන්නේ නැත්තම් තීන් ටික ගෙවෙනවා. එහෙනම් කොහොමද ගෙවෙනවා? ඒක තමයි ගෙවි යෑම නම් වූ සංස්කාර ස්වභාවය කියන්නේ. ඉතින් ඒකෙන් ඇති වෙන අපිට සංස්කාර දුක්ඛතාවය. සංස්කාර බව නිසා දුක ඇති වෙනවා. ඉතින් මේක පැහැදිලි කරනවා නම් මට ඔය අකනිට්ටාවට එහෙම යන්න හම්බුනේ මම ආලෝකයේ මෙනෙහි කරපු නිසා. මට ආලෝකයේ මෙනෙහි කරන්නයි කියලා කිව්වෙ දෙවි කෙනෙක්, විෂ්ණු දෙවියෝ. ඕගොල්ලෝ අහලා ඇති මේ විෂ්ණු දෙවියෝ කියන්නේ Hindu දෙවි කෙනෙක් කියලා නේද? මමත් එහෙමයි හිතාගෙන හිටින්නේ. හැබැයි විෂ්ණු දෙවියෝ කියන්නේ Hindu දෙවි කෙනෙක් නෙමෙයි. විෂ්ණු දෙවියෝ තමයි බෝසතාණන් වහන්සේ. ඔය නාත දෙවියන්ට පස්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඉන්නේ විෂ්ණු දෙවියෝ. එතකොට ඔය විෂ්ණු දෙවියන්ට තියෙන තව භව තුනයි. දැන් ඉන්නේ 6 වෙනි දිව්‍ය ලෝකේ. ඔතනින් පස්සේ ගිහිල්ලා ඉපදෙනවා 3 වෙනි ධ්‍යාන තලයේ සුභකින්න දෙවියන් අතර. ඒකේ මහා කප්ප 63ක් ආයස. එතනින් පස්සේ ඔය තුසිත දිව්‍ය ලෝකෙට එනවා. ඊපස්සේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් මම ඕක දැනගත්තේ තකනිට්ටාවෙන්. ඉතින් මම ওই අකනිට්ටාවට ගියේ ওই ධර්මයේ ගැටලු තියෙන ඕනෝ විසඳ ගන්න. ඉතින් දවසක් එහෙම ගැටලුවක් විසඳගත්ත වෙලාවේ මට හරි සතුටක් ඇති වුණා. මට කෘතඥතාවයක් ඇති වුණා. විෂ්ණු දෙවියෝ නේද මට මෙතෙන්ට එන්න පාර කිව්වේ කියලා. ඒ පාර ඒ විෂ්ණු දෙවියෝ බලන්න ඒ 6 වෙනි දිවි ලෝකෙට ගියා. ගියා විෂ්ණු දෙවියෝ කෝ යන් දරුව අපි අපාය බලන්න කියලා. මාව එක්කගෙන ගියා එදා. ඒ අපාය ඇවිල්ලා මේ මහ පොළොව ගිනි ගන්න. ඒකේ ගහක් කොළක් ගෙයක් දොරක් මොකක්වත් නැහැ. අංශක 300ට 400ට රත් වෙලා ගිනි ගන්න. ඉතින් ඕගලන්ට හිතන්න පුළුවන් ඔය සූර්යා කිට්ටුව තියෙන උල්කාපාත වගේ දේවල් වල ඔයගේ රස්නයක් තියෙනවා. එතකොට මේ රත් වෙලා තියෙන තැන කවුරු පුද්ගලික ඉපදෙනවන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඔය රත්ච්ච තැනකට දර කෝට්ටක් දැම්මොත් තැඹිරලා යනවා නේ. අන්න ඒ වගේ මෙයා එකපාරටම පිච්චිලා යනවා. එයා පිච්චෙන ගඳ හිටන් මනෝමය කායට දැනෙනවා. එයාව කවුරුවත් එතෙන්ට තල්ලු කරන්නේ නැහැ. කවුරුවත් ඇදගෙන යන්නේ නැහැ. එයාගේ උත්පත්ති ඇති වෙන්නේ ඕ වගේ තැන්වල. ඒ කියන්නේ ওই මාව මරලා, පියා මරලා, ඒ වගේ කරපු අය ගිහිල්ලා ඉපදෙන තැන්. ඉතින් එයා එතන ඉපදෙනවා, එකපාරටම පිච්චිලා මැරලා යනවා, ආපහු එතනම ඉපදෙනවා. දැන් බලන්න ඒකද දුක? මගේ අතේ මස් කලවල මම අවුරුදු 2100ක් හිටියා නේද? ඒකද දුක? කෙනෙකුට හිතෙනවා එකපාරටම මැරෙනවා නම් එහෙමනම් ඉතින් ඒක දුකක් නැතියි කියලා. ඒක එහෙම නෙමෙයි. දැන් බලන්න මගේ මේ අත ගැලුවට අනිත් අත තිබුණා. මගේ ඇහ, කන, නාසය, දිව, ශරීරය තිබුණා. ඉතින් එකක් ගැලුවල මෙච්චර දුක නම් කල්පනා කරලා බලන්න හයක් ගැලෙවුවොත් කොච්චරද? හයෙන් වැඩි කරන්න. අන්න ඒක තමයි සංස්කාර දුක්ඛතාවය. අර ඇහක් හැදුවා, කනක් හැදුවා, නාසයක් හැදුවා, හදන හදන එක ඒක පාටෝ විනාශයි. ඉතින් මේක තවත් තේරෙන්නේ නැත්නම් ඕගලන්ට දරුවෙක් ඉන්නවනම් ඒ දරුවා කියනවනම් අනේ අම්මේ, අනේ තාත්තේ මං ඉගෙන ගන්න හදනවා, ඉගෙන ගන්න බෑ. මං රස්සාවක් කරන්න හදනවා, රස්සාවක් කරන්න බෑ. හරි දුකක් ඇති වෙනවා නේද? දරුවව බිහි කළා කියන එක දුකක්. ඊට පස්සේ ළමයට ජීවත් වෙන්න විදිහක් නැත්නම් තව දුකක් නේද? සංස්කාර දුක්ඛතාව. දැන් බලන්න අපි අද උදේ බැලුවා මේ දුක්ඛ 12ක්. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දැන් බැලුවා. දැන් බුදුහාමුදුරුවෝ වචන තුනකින් ඒක කියනවා. මහණෙනි මේ දුක්ඛතා තුනකින්. විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. එහෙනම් මේ වෙලාවේ ඕගලන්ට භාවනාවක් තියෙනවා. මේක තමයි ඔයගලගේ පළවෙනි භාවනාව. ඒකට ඕගොල්ලෝ ගන්න මෙන්න මේ පළවෙනි ලයින් එකයි, මේ තුන්වෙනි ලයින් එකයි, අවසාන ලයින් එකයි. පළවෙනි ලයින් එකේ තියෙන මනාපාරවුණ, නොමනාපාරවුණ, මනාපෝ, නොමනාප, නොවනාරවුණ. තුන්වෙනි ලයින් එක සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, නොදුක් නොසුඛ වේදනාව. අවසාන ලයින් එක විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. හොඳයි අපි අරමුණු වශයෙන් බලමු. මේ ලෝකේ එකම අරමුණක්වත් තියනවද? මෙන්න මේ අහවල් අරමුණ හොඳයි. මම ඒක පරිහරණය කරනවා, මට කිසි ප්‍රශ්නයක් නැහැයි කියලා කියන්න පුළුවන් එක. තමන් මනාපයි කියලා කිව්වොත් මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛතාව. නොමනාපයි කියලා කිව්වොත් දුක්ඛ දුක්ඛතාවේ. මනාපත් නැහැ, නොමනාපත් නැහැ කිව්වොත් සංස්කාර දුක්ඛතාවේ. එහෙමනම් මේ ලෝකේ එකම අරමුණක්වත් නැහැ. දුකෙහි ඇතුළත් නැති. ඊළඟට අපි බලමු වේදනාව වශයෙන්. සුඛ වේදනා, දුක් වේදනා, නොදුක් නොසුඛ වේදනා. මේ ලෝකේ එකම වේදනාවක්වත් තියෙනවද? මෙන්න මේ අහවල් වේදනාව මම පරිහරණය කරනවා. මේකෙන් මට ඇති ප්‍රශ්නයක් නැහැයි කියලා කියන්න පුළුවන් එක. තමන් සුඛයි කියලා කිව්වොත් විපරිණාම දුක්ඛතාවේ. දුකයි කියලා කිව්වොත් දුක්ඛ දුක්ඛතාවේ. සුඛයකුත් නැහැ, දුක්ඛයකුත් නැහැ කිව්වොත් සංස්කාර දුක්ඛතාවේ. එහෙමනම් ඔයගලන්ට පේනවා මේ ලෝකේ එකම වේදනාවක්වත් නැහැ. දුකෙහි ඇතුළත් නැති. තථාගතයන් වහන්සේ මේක දේශනා කළා. බුදුහාමුදුරුවෝ පෙන්නවා whatever felt is included in the suffering. මොන වේදනාව දැනුණත් දුකෙහි ඇතුළත් කියලා බුදුහාමුදුරුවෝ ඔන්නේ අර්ථයෙන් තමයි දේශනා කළා තියෙන්නේ. එතකොට එහෙමනම් මට පේනවා අපිට අරමුණකුත් නැහැ, වේදනාවකුත් නැහැ. ඔයගලන්ගේ ඇස් දෙක වහලා හරි ඇරලා හරි මෙන්න මේ අවල් දෙ හොඳයි කියලා කියන්න පුළුවන්. අරමුණකුත් නැහැ, වේදනාවකුත් නැහැ. මේ ලෝකේ එහෙමනම් දුකේ ඔක්කොම දුකේ ඇතුළත්. එහෙමනම් මම මොකටද මේ ලෝකෙට ආවේ? අර මව කුසට රිංග ගත්තේ මොකටද? අන්නේ අර්ථයෙන් බලන්න මම වෙන ලෝකයකට හරි යන්නේ මොකටද? එතනත් නැහැ නේ, අරමුණකුත් නැහැ, වේදනාවකුත් නැහැ, දුකේ ඇතුළත් නැති. අන්න එහෙනම් ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. මෙතනත් නැහැ, වෙන තැනකත් නැහැ. ඒක තමයි පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට ඕගොල්ලෝ කරන්නේ අර මව කුසට යන අවස්ථාව හොඳට සිහි කරනවා. අර දෙන්න එකට ඉන්නව මනාපික අරමුණ, එක සුඛ වේදෙනී ස්පර්ශය, සුඛ වේදනාවක්, සෝමනස්ස පවිචාරය, තමන් කැමැත්තෙන් එතෙන්ට යන්නේ. තමන්ට රාගය ඇති වෙනවා, කාම විතක්ක. අර දෙන්න කරන ක්‍රියාවලිය තමන්ටත් කරන්න ඕන, තමන් රාගයෙන් දැවෙනවා. අර පුරුෂයා ඇද්දිච්ච ගමන් අර කහපාට යමක් අර ගර්භාෂය අස්සෙන් පේනවා, දැක්ක ගමන් විඥානයේ ගිහල එක පාර්ට මේකේ බැස ගන්නවා කියන එක තියෙනවා. උත්පාද සංකත ලක්ෂණය. එතන ඉඳන් තියෙන විපරිණාම දුක්ඛතාවය කියන එක. එතකොට අර මලමුත්‍රා අසුචිකානුක විඥානයේ බැසගත්තා විපරිණාම. ඉතින් මේක පෙලක්කයි, මේක බලන්න ලැජ්ජා. කල්පනා කරනවා මේ අම්මා තාත්තා කියලා ගෞරවයක් ඇතුව හිටියා. දැන් බලාගෙන හිටියාම මෙතන තියෙන කාන්තාව සහ පුරුෂයාගේ කතාව කියලා. ඉතින් මටත් තිබුණ කාලයක් ඔය ඕස්ට්‍රේලියාවේ පොඩි ළමින්ටත් මම මේවා කියලා දෙනවා. දවසක් හිටිය අවුරුදු 7 ඉඳන් 21 දක්වා දරුවා. ඉතින් පොඩි පැකිලීමක් ඇති වුණා මට එදා උදේ, කොහොමද මේක කියන්නේ මේ පොඩි ළමින්ට කියලා. රහතන් වහන්සේගෙන් ඇහුවා මේක ඒ සත්‍ය වශයෙන් පෙන්වන්න ඕනේ කියන එක සංඥාවෙන් පෙන්වුවා. පොඩි ළමයි හැබැයි මේ හොඳට ගන්නවා, හොඳට අවබෝධ කරගන්නවා. ඕගලන්ටත් ඉස්සෙල්ලම කපල ලබනවා පොඩි ළමයි. එතකොට අපි ලැජ්ජ වෙලා මේක බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? මේ ලැජ්ජ නැති වැඩේ අපි ආපහු කරනවා. ඊට වඩා හොඳ ලැජ්ජාව පැත්තකින් තියලා මේක හොඳට බලලා කල්පනා කරන්න මේ ලැජ්ජ නැති වැඩේ ආයෙත් කරන්න වටිනවද? මම විපරිණාමයට නේද පත් වෙන්නේ කියලා. ඉතින් මෙතනින් මේ මනාප අරමුණ හැටියට ටොපියක් තියලා වුණත් මේක කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඕගලන්ට අර උත්පාද සංකත ලක්ෂණිය කියන එක වැටහෙන්නේ නැහැ එහෙම කළාට. දැන් බලන්න ඕගලන්ගේ බඩ පිරෙලා නම් තියෙන්නේ. කවුරු හරි වඩ එකක් ගෙනත් දුන්නොත් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? අනේ මට නම් එපා ඕක, මගේ දැන් බඩත් පිරලා තියෙන්නේ කියන්නේ. හොඳයි ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ බඩගින්නේ ඉන්න වෙලාවක කවුරු හරි වඩේ කෑල්ලක් දුන්නොත් මෙහෙ දෙන්න කියලා ගන්නවනේ. අන්න ඒ වගේ තමයි මේ මනෝ මේ කායෙන් ඉන්න මිනිස්සයා. එයා ඇවිල්ලා දැන් දවසක් කාලා නැහැ, දෙකක් කාලා නැහැ, අවුරුදු ගණන් හරි කාලා නැති මිනිස්සයා. එයා එක අරක දැක්ක ගම එයා යන. ඕගොල්ලෝ අහලා තියෙනව නේද? තුස්නිම් භූත වෙනවා කියලා. ඒකත් මේ බෞද්ධ භාෂිතින් ආපු එකක්. තුස්නිම් කියන්නේ තුන් ධර්මයක අනුසසින්. මොකද්ද තුන් ධර්මයේ? රූපයයි, වේදනාවයි, ජාතියයි. ඔන්න ඔය තුන් ධර්මයේ අනුසසෙන් භූත වෙනවා. ඉපදෙනවා කියන එක තියෙනවා. ඒකයි මං කිව්වේ අර කහපාට යමක් අර අයින් වෙච්ච ගමන් කහපාට යමක් ගර්භාෂයේ දකිනු දැක්ක ගමන් එකපාරට ඕගලන්ට කන්ට්‍රෝල් එකක් නැහැ වෙලක් වෙලාවට. විඥානේ එකපාරටම ගිහිල්ලා අරකේ බැස ගන්නවා කියන එක තියෙනවා. තුස්නිම් භූතයි. එතකොට මේක හොඳට බලන්න. මේ මව කුසට යන අවස්ථාව. දැන් භාවනා දෙකක් කිව්වා. තුන්වෙනි එකට මෙතන මේ රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා කියන එක. අන්න ඒ ලයින් එක අල්ල ගන්නවා. බලන්න ඒකට උඩින් තියෙන්නේ මොකද්ද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විඤ්ඤා විතක්ක. ඒ කියන්නේ මොකද්ද? සම්මා සංකප්පේ නැතිකම නේද? ඒ කියන්නේ මිච්ඡා සංකප්පේ නිසා රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. අන්න ඒක සඳහා අපි ඩයග්‍රෑම් එකක් භාවිතා කරනවා. ඒ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ගේ print outs වල මුලටම තියෙනවා. අපි ඒක අරගෙන බලමු. එතකොට මොකද්ද මේ පෙන්නා දීලා තියෙන්නේ? දැන් ටිකකට ඉස්සෙල්ල බලපු ධර්මයෙන්ම තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒකේ කොටසක් අපි ලකුණු කළා. කබලින්කාර ආහාරයේ ಜಾතියයි ලකුණු කරා. ස්පර්ශාහාරේ පොඩ්ඩක් පල්ලෙහැට ගලලා ඇඳ. ස්පර්ශාහාරය, වේදනා, ව්‍යාපාදේ, දේශය, ජරා දෝමනස්සක් තියෙනවා. මනෝ සංචේතන ආහාරය, පරාමාස කාය ග්‍රන්ථය, ව්‍යාධියයි ශෝකේ පල්ලෙහෙන් ලකුණු කරා. විඥාන ආහාරය, ඉදං සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථේ. මේක ඇතුලේ තමයි මුසාවාද පරුසාවාච තියෙන්නේ. අපි ඒවා එලියට අරගෙන යනවා. මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාප. පල්ලෙහැයි මරණයයි පරිදේවයයි මෝහයයි ලකුණු කරලා තියෙනවා. මොකද්ද මේ පෙන්නා දීලා තියෙන්නේ? මේක වාහනයක්. මේ වාහනේට ඉස්සරහින් රෝද දෙකයි, පිටිපස්සෙන් රෝද හතරයි. ඉස්සරහා දකුණු පැත්තේ රෝදේ කබලින්කාර ආහාරය, වම් පැත්තේ රෝදේ ජාති. පිටිපස්සෙන් තියෙන රෝද හතර මුසාවාද, පරුසාවාච, පිසුනාමාච, සම්ප්‍රප්පලාප. ඔන්න ඔයයින් තමයි මේ වාහනේ දුවන්නේ. දැන් බලන්න ඕගලන්ගේ විඥාන ධාරාව ගලන්නේ කොහමද? ඕන විලාක මොන හරි දොඩෝනවා නේද? සම්ප්‍රප්පලාප හරි මොන හරි කියවනවා. ඒතර මේ මැද්දේ දඟරයක් තියෙනවා නේද? මේ ගිද්දි ලෝභ වේදනා පරාමාස කාය ග්‍රාන්ත සංස්කාර ඉදන් සත්‍යාවි නිවෙස කාය ග්‍රාන්තය. මෙන්න මේකට කියනවා අවර පිටිගඳයි කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ප්‍රොපෙලර් ෂාෆ්ට් කියනවා, ඩ්‍රයිව් ෂාෆ්ට් කියනවා. එතකොට මේ ගිද්දි ලෝභය කියන එක මේක තමයි සර්වලෝක පූට්ටුව කියන්නේ. එතකොට ඔය හොඳ දෙයක් පූට්ටු කරලා තියෙන පේනවාද? මේ ಜಾති ඉඳන් මේ මොකට ಜಾතියට පූට්ටු කරලා තියෙන කබලින්කාර ආහාරය. අර මේක අවර පිටිගඳයි කියන්නේ මේක කැරකෙනවා. අර පරණ වාහන දැකලා තියෙනව නේද? මෙහෙම දඟරයක් කැරකෙනවා පිටිපස්සේ රෝදයට පවර එකද. එතකොට මෙතන වේදනාව, මේක තමයි ගියර් බොක්ස් එක. එතකොට මේ ස්පර්ශ ආහාරය තමයි ස්ටීරින් වීල් එක, සුක්කානෝ. මේ වාහනේට බ්‍රේක්ස් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ රතු කාටින් රේඛා තුනක් තියෙනවා. එකක් ජරාවට, එකක් ව්‍යාධිට, එකක් මරණයට. දැන් අර අවුරුදු 4 දරුවත් අත පොඩ්ඩක් ජරා වුණා කියලා අත පැච් එකක් ආවා කිව්වහම අන්න තින් තමන්ගේ සෙල්ලමත් නැවතුවා. ලෙඩ වුණාම ඕගොල්ලෝ ඇඳටම ගිහිල්ලා බ්‍රේක් එක ගහනවා. මරණයේදී මේ වගේ ගහන්න තියෙන අවසාන බ්‍රේක් එක ගහනවා. එතකොට මේ පරාමාස කාය ග්‍රන්ථයේ මේක තමයි සීඩ්ස් තියෙන්නේ. ඇති වෙන්න සීඩ්ස් තියෙනවා. තමන් තමයි ඩ්‍රයිවිං සීට් එකේ තියෙන්නේ. තමන් දොර ඇරලා කට්ටියව ඇතුල් කරගන්න, කට්ටිය එළියට දාන. උදාහරණයක් හැටියට කියනවා අපි හිතමු. ඕගලංගේ ඔෆිස් එකේ මොකක් හරි ඕගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් මොකක් හරි එකක් කරා මීටින් එකට ගිහිල්ලා. ඉතින් ඕක ප්‍රසන්ට් කළාම ඕකට විරුද්ධව කතා කරන අය බර ගණනාවක් ඉන්නවනේ. දායක සභාවේ වුණත් එහෙමනේ නේද? විරුද්ධව කතා කරන අය ඉන්නේ. ඉතින් ඒ පාර දැන් ඔන්න පෙලක් අය ඔබලම දීනු කරන්න හදනවා. ඒගොල්ලන් ගැන ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ හදන්නේ ඕගලන්ට අඩුපාඩුකම් පෙන්වා දෙන්න. තව කට්ටියක් ඉන්නවා. ඔය කට තිනවට දොඩවන. ඔන්න ඔය කට්ටිය ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඉතින් මීටින් එක ඉවරයි. ඉතින් තමන්ගේ ඩෙස්ක් එකට ආව දැන් තමන් පටන් ගන්නවා මීටින් එක. මිනි මීටින් එකක් නේද? හරි ඉස්සෙල්ලාම පටව ගන්නවා දොර ඇරලා අර තමන්ට විරුද්ධව කතා කරපු කට්ටිය. දැන් බනිනවා. ඔයා කිව්ව එක නෙමෙයි හරි මං කිව්ව එකයි හරි ආදි වශයෙන් බනිනවා. පළක් වෙලාවට දෙන්න දෙන්නෙක් කහවිලත් ඕක කරනවා නේද? අර ඔෆිස් එකේ අර අනිත් කට්ටියට බනිනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලෝ බනිනවා කියලා. ඉතින් හොඳටම හෙම්බත් වෙලා ඉතින් තමන් එලීට අරලා දානකම් අරග ඉන්නවා. එහෙම නැත්නම් සුපර් මාකට් එකට යනවා. ගියාම ඉතින් ඔන්න තරහකාරයෙක් දකින්න එයාවත් පටවගෙන එනවා. එයාව නම් නෝනාවට බාර දෙනවා නේද? ඇවිල්ලා කියනවා අන්න සුපර් මාකට් එකේ අර මිනිස්සයා හිටියා. දැන් දෙන්නත් එක්ක එක්කවිලා බනිනවා. ඉතින් නෝනා ඉදන් කෝ තනිය ඔය අහිංසක මිනිස්සයව කල්ලා දාන්නේ කියලා එපාර එයාට බනිනවා. තමන්ගේ පැත්තට නෙමෙයි කතා කරන්නේ. සෝමාගට ගියා නැසන කාන්තාවක් එහෙම දැක්කා. එයාවත් පටවගෙන එනවා. හැබැයි යාන නෝන්ට බාර දෙන්නේ නැහැ. මොකද ගුටි කණ්ඩ වෙනවන්නේ. එතකොට දැන් කොහොමද මේ වාහනේ දුවන්නේ? මේ වාහනේ මේ ෆ්‍රන්ට් එන්ජින් රියර් ඩ්‍රයිව් කියලා කියනවා. ඒ කියන්නේ මේ ඉස්සරහින් තමයි මේකේ එන්ජින් එකේ කතාව තියෙන්නේ. මේ කබලින් කාර් ආහාරය රාග සල්ලේට ආවට පස්සේ අපි ආපහු කබලින් කාර් ආහාරයට යනවා. ඕක තමයි වටයක් කියන්නේ. ඒ කියන්නේ මේ ගිද්දි ලෝබේ ළඟ තියෙන මේ අවර පෙතිගඳ කියන එක රවුමක් කරගෙන. ඒක හරියට අර ලංකාවේ පරණ කාර් තිබුණේ ඉස්සර. ඒක ස්ටාර්ට් කරන්න අර මැද්දේ යකඩ පොල්ල දාලා මෙහෙම ක්‍රෑන්ක් කරන්නේ. අන්න ඒ වගේ. දාලා කරකෙව්වහම ඒක කරගෙන. එතකොට දැන් මේ කරකුණාම මෙතන මේ සංස්කාරය කියන තැනින් මුසාවාදී කියන තැනට රෝදෙට පවර එක යනවා. මේක අපි බලන්නේ මේ ආර්ය විදියට. මේ කකුල මගේ කියලා ගත්තත් ඕක මුසාවාදී. දැන් බලන්න ඕක කකුල ඕගලන්ගේ නෙමෙයි කියන එක ලංකාවේ ඉන්න ත්‍රී වීල් කාර්ය මෝටර් බයික් කාර්ය එහෙම පෙන්වා දෙනවා නේ. එයා ආව හැප්පුවා කකුල කැඩුණා හොස්පිටල් ගියා. දොස්තර මහත්තයා කියනවා මේක කපන්න වෙනවා කියලා. එතකොට කැපුවට පස්සේ කරේ තියාගෙන එනවද මේ මගේ කකුල කියලා කවුරුවත් ගේන්නේ නැහැ නේ. එතකොට තියෙනකම් මේ කකුල මගේ බල්ලා මගේ නෝනා මගේ. ඉතින් මේ මුසාවේ මේක මගේ කියලා ගත්තාම මේක කරකිනවා. ඉතින් එක රෝදයක් කරකුණා නම් අනිත් රෝදත් කරකිනවා. වාහනේ දුවනවා කියන එක තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න අපි මෙතෙන්ට දාමු ජෝඩුවක්, තරුණ ජෝඩුවක්. පිරිමි ළමයා ඉන්නවා ඩ්‍රයිවිං සීට් එකේ, ගෑණු ළමයා ඉන්නවා පැසෙන්ජර් සීට් එකේ. ඔය ගමනක් යනකොට ගෑණු ළමයා කියනවා මේ කන්ද උඩ හොඳ ලස්සන හෝටලයක් තියෙනවා කියලා. ඒපාර මේ පිරිමි ළමයා සුක්කානම කපනවා ඒ පැත්තට යන්න. එතකොට එයාට සිතුවිලි ගලාගෙන එනවා. කන්ද උඩයි කිව්වා ලස්සනයි, හෝටලයක් කිව්වා කෑම තියෙනවා, හෝටලයක් කිව්වා කාමර තියෙනවා කියලා. මෙහෙම හිතුවට මොකද මේ වාහනේ කඳ පාවුලම කඩාගෙන වැටෙන්න පුළුවන්. එහෙමනොත් අර හිතපු දේවල් එකක්වත් හරියනවද නෑ නේද? එතකොට ඔයකට හොඳ උදාහරණයක් තමයි බුදුහාමුදුරුවෝ. ඔය තථාගතයන් වහන්සේට කවුරු හරි ආරාධනා කළොත් දානයකට වඩින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා දහමං එන්නම් කියලා. කොහෙවත් දැකලා තියෙනවද? කිසිම තැනක් නෑ. තථාගතයන් වහන්සේට එන්න බැරි නම් බැහැයි කියන එක කියනවා. එනවා කියන එක දැනගන්නේ තථාගතයන් වහන්සේ නිහඬ වෙනවා. එතකොට දැන් බලන්න ඕගොල්ලෝ මෙතෙන්ට එනකොට ගෙදර ආයට කිව්වේ මොකද්ද? මම මේ භාවනා වැඩසටහනට ගිහිල්ලා එන්නම් කියලා. හොඳටම ෂුවර්ද යන්න පුළුවන් වෙයි කියලා. ඕගොල්ලෝ මෙතන මැරලා වැටෙන්න පුළුවන්. අර පාරේ මෙරලා වැටෙන්න පුළුවන්. නමුත් අපේ විශ්වාසය අපි කියන්නේ ගිහිල්ලා ඉන්නම් කියලා නේ. අපි හිතට මුසාවෙන් පටන් ගන්න. දැන් බලන්න ওই වාහනේ අපි හිතමු කඳ උඩට ගියා කියලා. කඳ උඩට ගියා වුණත් හෝටලේ කෑම නැති වෙන්න පුළුවන්. හෝටලේ කෑම තිබුණා වුණත් කාමර හරි නැති වෙන්න පුළුවන්. එකක් හරි මුසාව බවට පත් වෙනවා. එහෙමනම් මේ රෝදේ කැරකෙනවා කියන එක තියෙනවා. මේක කැරකුණා නම් ඉතින් වාහනේ දුවන. එතකොට කොහොමද අපි මේ භාවනා කරන්නේ? මේ භාවනාව කරන්නේ ඕගලන්ට පේනවනේ එතන බෙල්ට් එකක් තියෙනවා. කබලින්කාර ආහාර, පස ආහාර, වේදනා, ගිද්දි ලෝභ කියලා නේ. අන්න ඒකට දාලා තිනවා බර්නින් විත් ලස්ට් කියලා. රාගජ පරිදාහය. ඔන්න ඔය බෙල්ට් එක කැරකීම තමයි රාගයෙන් දැවෙනවා කියන්නේ. අන්න ඒක බලන්න ඕගලන්ගේ පළවෙනි කොලම් එකත් එක්ක. මනාපාර වුණ තමයි කබලින්කාර ආහාරය. සුඛ වේදිනිය ස්පර්ශය තමයි ස්පර්ශ ආහාරය. ඒ පරසුඛ වේදනාව. ඉතින් මේක අපි මේ බෙල්ට් එක කැරකිනවා. දැන් ඉතින් රාගයෙන් දැවෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ මේ කෑමක් වුණත් කකා ඉන්න කැමති. මොකද වෙන්නේ කකා ඉන්නකොට මේ රසාංකුර යනවා, ටේස් බඩ්ස් යනවා නේද? අන්න බලන්න දැන් දෙවිනි බෙල්ට් එකේ නෝ මේ තිත්‍රේකාවෙන් තියෙන්නේ. පේනවද? කබලින්කාර ආහාර, පස්ස වේදනා, දේශයත් ඇතුළත්, ජරාවත් ඇතුළත්. අන්න ඒකට දාලා තියෙනවා බර්නින් විත් හේට් කියලා. දේශජ පරිදාය. අන්න ඒක බලන්න ඕගොල්ලන්ගේ දෙවිනි කොලම් එකත් එක්ක. නොමනාපාර වුණ තමයි කබලින්කාර ආහාරය. දුක්ඛ වේදිනිය ස්පර්ශේ ස්පර්ශාහාරය. ඒකෙන් ඇති වෙන දුක්ඛ වේදනාව. එතකොට ඉතින් මෙන්න මේ බෙල්ට් එක කැරකිලා දැන් අද 100 වගේ නේද? තරහ යන්නේ කෑම කන්න ගිහලා. අන්න තමයි දේශයෙන් දැවෙනවා කියන එක තියෙන්නේ. ඊළඟට ඕලන්ට පේනවා ලොකු බෙල්ට් එකක් තියෙනවා. ආන්න ඒකට දාලා තියෙනවා බර්නින් විත් ඩිලූෂන් කියලා. මෝහජ පරිදාහය. අන්න ඒක බලන්න ඕගොල්ලන්ගේ තුන්වෙනි කොලම් එකත් එක්ක. ඒකේ තියෙනවා මනාපත් නැති, නොමනාපත් නැති ආරවුණ කබලින්කාර ආහාරය. අදුක්කම සුඛ වේදනිය ස්පර්ශේ ස්පර්ශ ආහාරය. ඒකේ අදුක්කම සුඛ වේදනාව, සුඛේ දුක්ඛේ කුත් නැති වේදනාව. ඉතින් ඒකෙන් සාපි මෝහයෙන් දැවෙනවා. ඉතින් මේ බෙල්ට් එක තමයි නිතරම කැරකෙන්නේ, හිමින් කැරකෙන්නේ මේක. ඉතින් දැන් ඔන්න කට්ලට් එකක් වගේ එකක් දැක්කා. දැක්කාන් පස්සේ අන්න ඒ පාර හයියෙන් කැරකෙනවා, රාගයෙන් දැවෙනවා නේ. ඉතින් කෑ ඕක කකා ඉන්නකොට මොකද වෙන්නේ? ටේස් බඩ්ස් යනවා, ජරාවටපත් උනායි කියලා. ආන්න ඒ පාර 100 වගේ දේශයෙන් දැවෙනවා කියන එක තියෙනවා. එහෙනම් පෙලක් අය කැමති මෙතෙන්ට මේ ජෝඩුවක් දාලා මේක දුවවල රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා කියලා බලන්න. ඉතින් ඔයගලන්ට පේනවා මේ තුන් ධර්මයට බෙල් තුනටම වේදනාව පොදුයි කියන එක තියෙනවා. එතකොට ඒක තමයි ඔයගලන්ගේ තුන්වෙනි භාවනාව. එතකොට පළවෙනි භාවනාව නැවතත් මතක් කරනවා නම් අපි ගන්නෙ මොකද්ද? පළවෙනි ලයින් එකයි අවසාන ලයින් එකයි. එතකොට පළවෙනි ලයින් එකයි තුන්වෙනි ලයින් එකයි අවසාන ලයින් එකයි. එතකොට අපි අරමුණු වශයෙන් බලනවා. මේ ලෝකේ යම්කිසි අරමුණක් තියෙනවද? මෙන්න මේ අහවල් අරමුණ හොඳයි, මට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මම මනාපයි කියලා කිව්වොත් විපරිණාම දුක්ඛතාවය. මම නොමනාපයි කියලා කිව්වොත් දුක්ඛ දුක්ඛතාවය. මනාපත් නැහැ, නොමනාපත් නැහැ කිව්වොත් සංස්කාර දුක්ඛතාවය. එහෙමනම් මේ ලෝකේ මගේ ඇස් දෙක වහලා හරි ඇරලා හරි මෙන්න මේ අහවල් අරමුණ හොඳයි කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දුකකින්ම තමයි මම අවසන් වෙන්නේ. ඊළඟට අපි වේදනාව වශයෙන් බලනවා. මේ ලෝකේ යම් වූ වේදනාවක් තියෙනවද? මෙන්න මේ අහවල් වේදනාව හොඳයි, මම පරිශීලනය කරනවා, ප්‍රශ්නයක් නැහැයි කියලා කියන්න පුළුවන්. මම සුඛයි කියලා කිව්වොත් මට ඇතිවෙන විපරිණාම දුක්ඛතාව. දුකයි කියලා කිව්වොත් දුක්ඛ දුක්ඛතාව. සුඛයකුත් දුක්ඛයකුත් නැහැ කිව්වොත් සංස්කාර දුක්ඛතාව. එහෙමනම් මේ ලෝකේ එකම වේදනාවක්වත් නැහැ, දුකෙහි ඇතුළත් නැති. එහෙමනම් අරමුණකුත් නැහැ, වේදනාවකුත් නැහැ, දුකෙහි ඇතුළත් නැති. එහෙනම් මම මොකටද අර මව කුසට රින්ග ගත්තේ? අන්න ඒ අර්ථයෙන් කල්පනා කරලා බලන්න, මම වෙන ලෝකයකට හරි යන්නේ මොකටද? එතනත් නැහැ, අරමුණුකුත් නැහැ, වේදනාවකුත් නැහැ. අන්න ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට අපි කිව්වා දෙවෙනි භාවනාවට අර මව කුසට යන අවස්ථාව හොඳට සිහි කරන්නයි කියලා. ඉතින් සිහි කරලා බලනවා මම මේ රාගය ඇති වෙලා කාම විතක්ක මම රාගයෙන් දැවුණා. අර පුරුෂයා අයින් වෙච්ච ගමන් මම මල මුත්‍රා අසුචිකානුක විඥානේ වැස ගන්න සැලැස්ව උත්පාද සංකත ලක්කනේ. ඊට පස්සේ මට උනේ මොකද්ද? විපරිණාම දුක්ඛතාව. ඉතින් ওই ලැජ්ජ නැති වෙලේ ආයෙත් කරන්න වටිනවද? මම විපරිණාමයටම නේද පත් වෙන්නේ කියලා බලමු. ඒක දෙවෙනි භාවනාව. තුන්වෙනි භාවනාවට මේ රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා කියන එක අපි අර ඩයග්‍රෑම් එකත් එක්ක අරක දුවවල බලනවා. එතකොට ඒක තමයි භාවනා තුන. හොඳයි, අපි එහෙමනම් මේ තු 15ක් විතර අරගෙන මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.